පළවෙනිව අපට ඇහුණු යම් ශබ්දයක් තිබුණා නම් හේතු ගැටීම නිසා යම් ශබ්දයක් හටගත්තා නම් හේතු ගැටීම අවසන් වෙනකොට මේ ශබ්දය ඉතුරුවක් නැතුවමයි අවසන් වුණේ. හැබැයි කවුරු හරි හිතනවා නම් දැන් දෙවනුවත් ඒ ශබ්දයම ඇහුණා කියලා. එතන මුලාවක් තියෙනවනේ, මුලාවක් තියෙනවා. දැන් අපි ළඟ මෙන්න මේ මුලාව තියෙනවා. ශබ්දයක් හටගන්නවා හේතු ගැටීම නිසා. ඒ ශබ්දය හේතුවට අයිතිත් නැහැ. අතීතයේ කොහේ හරි තැනක ඉඳලා එනවත් නෙමෙයි, අනාගතයට යනවත් නෙමෙයි. හේතු ගැටීම නිසාම හටගෙන හේතු ගැටීම අවසන් වෙනකොටම නැති වෙනවා. එහෙත් අපිට මෙන්න මේ රැවටීම තියෙනවා. අපි ඒක වෙන තැනකින් ඉගෙන ගනිමු. කොහොමද? තවත් නිදර්ශනයක් පෙන්වන්නම්. බල්ලෙක් ගිහිල්ලා දියට එබෙනවා. දියට එබෙනකොට බල්ලට පේනවා තව බල්ලෙක් ළිඳේ ඉන්නවා. ළිඳේ තවත් බල්ලෙක් ඉන්නවා දකින මේ බල්ලා එක්ක ඒ බල්ලට ඇලුම් කරනවා. එහෙම නැත්තම් දේශ කරනවා. දැන් බල්ලට ඇලුම් කරන්න හෝ දේශ කරන්න හෝ තවත් බල්ලෙක් ඉන්නවා ළිඳේ. බල්ලට බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලට බල්ලෙක් වශයෙන් පෙනෙන්නේ යමක්ද? බල්ලා ළිඳෙන් මෙහාට එනකොට ඒ බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යමක් තිබුණා නම් දිය මත බල්ලා ඉවත් වෙනකොටම ඉතුරුක් තියෙනවද ඒකේ? බිඳි බිඳි හරි පවතින රූප කලාප එතන තියෙනවද? දැන් ওই සමහර විට කියනවානේ බිඳි බිඳි පවතින රූප කලාපයක් පරම්පරාවක් තියෙනවා කියලා. දැන් එතන බිඳි බිඳි හරි පවතින පරම්පරාවක් තියෙනවද? නැහැ. ඉතුරුක් නැතුවමයි නැති වෙන්නේ. පෙර නොතිබීම හටගන්නවා. හටගත් දේ ඉතුරුක් නැතුවම අවසන්. දැන් බල්ලා මෙහාට ගොඩට ආවා. ඇවිල්ලත් බල්ලා කල්පනා කරනවා අතන බල්ලෙක් ඉන්නවා. දැන් එයා ළිඳට එබෙනකොටත් වෙනෙන සංඥාව ඉදිරියේ මුලාවටපත් වෙනවා. මෙහාට ඇවිල්ලත් මනෝමය සංඥාවෙන් රැවටිලා එතන බල්ලෙක් ඉන්නවමයි කියලා බලන්න රැවටිලා ආයි ගිහිල්ලා ළිඳට එබෙනකොටම බල්ලෙක් ඉන්නවා. එතකොට බල්ලා හිතන්නේ මේ ඉස්සෙල්ලා හිටි බල්ලා තාම ඉන්නේ. ඉස්සෙල්ලා හිටි බල්ලමයි තාම ඉන්නේ කියලා. දැන් අපට තේරෙනවා අපේ මට්ටමින් බල්ලගේ මෝඩකම. දැන් අපි දන්නවා බල්ලා මෙහාට එනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යමක් තිබුණා නම් ඒක ඉතුරුක් නැතුවම නැති වුණා කියලා. දැන් ආපහු බල්ලා ළිඳට එබෙනකොටම හේතු හටගත්ත නිසා බල්ලට බල්ලෙක් කියන කල්පනා කරන්න හේතු වෙන දැක්ම ඡායාව බල්ලට පේනවා. එතකොට දැන් බල්ලට බල්ලෙක් හැටියට පෙනෙන්නේ මීට එහාට ගොඩට යන්න කලින් පෙනිච්ච දේ නම් නෙමෙයි. නමුත් බල්ලා හිතන්නේ ඉස්සෙල්ලා පෙනිච්ච එකමයි ඉස්සෙල්ලා හිටි බල්ලමයි ඉන්නේ කියන මුලාව තියෙනවා. දැන් අපට තේරෙනවා. නමුත් දැන් අපිත් ඉන්නේ උතනමනේ. දැන් අපි මේ පැත්ත බලලා දකුණු පැත්ත බලලා දැන් ඇහැට ගැටෙනකොට අපි යමක් දකිනවා. ඇහැත් රූපයත් දක්ව විඥානයත් ඇතිකල්ලි දැකීමක් තියෙනවා. ජනේලයේ වෙන්න පුළුවන්, බිත්තිය වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, පුද්ගලයේ පිළිබඳව වෙන්න පුළුවන් දෙකීමක් තියෙනවා. දැන් මේ පැත්ත බලනකොටම වම් පැත්ත බලනකොටම එහත් රූපයක් චක්කු විඥානයක් නැති වෙනකොටම දැකීමක් අපට දකින යමක් තිබුණා නම් ඉතුරුවක් නැතුවම ඉවර වෙනවා. ඉතින් අපි තාපහ මේ පැත්ත බලලා කියනවනේ අර ඉස්සලා දීච්චුම තියෙනවා ඉස්සර. ඉතින් අපි කවුරුත් බල්ලා විතරක් නෙමෙයි අපිත් රැවටෙනවා. අපිත් හිතනවා මේ ඉස්සෙල්ලා හම්බ වෙච්ච එකම තමයි හම්බ වුනේ කියලා. දැන් අපි දන්නවා බල්ලා බල්ලෙක් හැටියට යමක් අරඹයා කල්පනා කරා නම් වැරදි දැනගැනීමක් ඇති කරගත්තා නම් බල්ලෙක් ඉන්නවා කියලා වැරදි දැනගැනීමක් ඇති වුණා නම් ඇති වුණේම පෙනිච්ච දේ දිය මත පෙනිච්ච ඡායාවටයි බල්ලා බල්ලෙක් හැටියට රැවටුනේ වැරදි විදිහට කල්පනා කළ නිසා. එතකොට ඒ නිසාම බල්ලා නැවත වෙනකොටත් පෙර අර කොහෙවත් ඉඳලා ආව නෙමෙයි, පෙර නොතිබීමයි දැන් හේතු හටගන්නේ. දැන් හේතු ගැටෙනකොට ශබ්දයක් හටගත්තා, අර ඉස්සෙල්ලා හිටියේවා නෙමෙයි. දැන් බල්ලා දෙවනුව ළඟට එබෙනකොටත් හේතු සකස් වීම නිසාම අර පෙනෙන ධර්මතාවයේ ඒ විදිහටම පෙනෙනවා. නමුත් ඉස්සෙල්ලා පෙනුන එක නම් නෙමෙයි. එහෙත් බල්ලා හිතනවා ඉස්සෙල්ලා හිටි බල්ලම තාම ඉන්නවා, ඉස්සෙල්ලා හිටි බල්ලම තාම හම්බ වුණා, නැවත හම්බ වුණා කියලා හැවටෙන. අපද මේ පැත්ත බලලා අපි යම් දැකීමක් ඇති වෙනවා. ඒ දැකීම යථාර්ථය නොවුනොත්, ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් ලැබෙන්නා වූ ප්‍රතිඵලය තමයි මේ පැත්ත බැලුවත් අරහෙ ජනේලයක් තියෙනවා, අර පැත්ත කෙනෙක් ඉන්නවා කියන අදහස ඉතුරුයි. දැන් අර බල්ලා ගොඩට ගියත් බල්ලා මනෝමයේදී මනෝස්පර්ශයේදී රැවටුණානේ එහේ බල්ලෙක් ඉන්නවා කියලා. මනෝස්පර්ශයේ ගොඩබිමට ඇවිල්ලත් එතන බල්ලෙක් ඉන්නවා කියන අදහස ආවේ ඒත් සංඥාවකටම රැවටි ළමයි තියෙනවා කියන ඉන්නවා කියන අදහස උපන් නිසාමයි. මෙන්න මේකට කියනවා කර්ම භවය කියලා. කර්ම භවය, භවය ඇති කල්ලි ජාතිය, භවපත්‍ය ජාති. භවය දෙකට බෙදෙනවා, කර්ම භවය, උත්පත්ති භවය. තනම නිරෝධයි කියලා දැක්කේ නැත්නම්, දැනගත්තේ නැත්නම් අපි මේ පැත්ත බලාගෙන කල්පනා කරන මේ පැත්තේ ජනේලයක් තියෙනවා, මේ පැත්තේ කට්ටියක් ඉන්නවා. එතකොට මේ තියෙනවා ඉන්නවා කියන අදහස තමයි ඒ අයව බලන්න ඕන කියන කැමැත්ත ඇති වෙලා මේ පැත්ත හැරෙන්නේ. දැන් හැරෙනකොටම ආපහු හේතු ගැටෙනවා, ගැටෙන නිසාම පෙනෙනවා. හැබැයි දැන් මේ පේන්නේ ඉස්සෙල්ලා පෙනිච්ච එකද? ඉස්සෙල්ලා ඇහැ, ඉස්සෙල්ලා දෙන රූපය, ඉස්සෙල්ලා හටගත්ත චක්කු විඥාණය, ඉස්සෙල්ලා හටගත්ත චක්කු සම්පස්සය දැන් එකක්වත් මේ මේ පැත්ත බලනකොටමයි ඒක නැති වුනේ. නමුත් දැන් අපි රැවටෙනවා ඉස්සෙල්ලා පෙනිච්ච කෙනාම, ඉස්සෙල්ලා පෙනිච්ච දේම නැවත හම්බ වුණා කියලා. තේරෙනවද මේ කියන දේ? එතකොට දැන් අපි මේ පැත්ත හැරෙන්නේ ඇයි? මේ පැත්ත හැරිලා මේ පැත්තේම ඉන්නවා කියලා හිතන නිසාමයි. එතන කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා.
බල්ලා පැත්තකට ගිහිල්ලත් අර ළිඳේ තව බල්ලෙක් ඉන්නවා කියලා ආපහු මතක් වුණොත් ඒ අදහස ආවහම තමයි ඒ බල්ලා ඉන්න බලන්න ඕන ගිහිල්ලා ආපහු ඉන්නවද කියලා බලන්න ඕන උපදින්නේ බලන්න එන්න ඕන කියන අදහස උපදින්නේ එතන ඉන්නවා කියන අදහස ආවොත් එතකොට මෙන්න මේ ඉන්නවා තියෙනවා කියන අදහස තමයි කර්මදරය. දැන් අපි ඇස් පියාගත්තත් මේ 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 කණුවක් තියෙනවා, මයික් එකක් තියෙනවා, මේසයක් තියෙනවා, මෙතන මේ කට්ටියක් ඉන්නවා. දැනගන්න පෙනෙන තරමේ ස්වභාවයක් තියෙනවා. දැන් මෙන්න මේ භවයේ ඇතිතා අපි තියෙන දේ බලන්න හැරිලි මේ පැත්ත හැරිලා අර පැත්ත බලලා මෙහි හැරෙනකොටම අසත් රූපයක් වින්ුණා චක්කු විඥානයේ දිදුණා චක්කු සංපස්සේ දිදුණා චක්කු සංපස්සේ නැටගත් වේදනා සංඥා සංකාරයේ විඥානය ඉතුරුවක් නැතුවම නිරුද්ධ ආයි බිලි බිලි බවදුන පරම්පරාවක්වත් එහෙ නෑ. දැන් තියෙන මෙහි හේතු ගැටීම නිසා මෙහෙ දැකීමක්. නමුත් දැන් අපි යම් විටක එහෙ හටගත් දේ එතනම නිරුද්ධයි කියලා නොදැක්කොත් අපට ඉතුරුක් තියෙනවා. එහෙ යමක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියන මෙන්න මේ අදහස තියෙනවා. මේ ඉතුරුව තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න මතක් හේතු නිසා හටගත් බව, හේතු නිරෝධයෙන් යුක්ත වෙන බව තමයි අපි දැකිය යුතු දහම. එහෙත් අපි එබඳු තැනක එළඹ සිටින්නට තරම්, පිහිටා සිටින්නට තරම් තාම දක්ෂ නැහැ, කුසල නැහැ. එනිසා දැන් අපි දන්නවා පැහැදිලිවම දැන් මෙන්න මේ හේතුඵල ධර්මතාවය තමයි දකින්න ඕන, හඳුනගන්න ඕන කියන එක. එහෙනම් දැන් අපිට උත්සාහවත් වුණාට මේ හේතුඵල ධර්මතාවය දැන හඳුනාගෙන ආශ්‍රවක්ෂය කරන්න එළඹ සිටින්න පුළුවන් කමක් නැහැ. විතරම මුලා වෙන බව එහෙමම තියෙනවා. එහෙමනම් දැන් මෙන්න මේ ටික මේ ඇත්ත දැනගත්තනම්, දැකගත්තනම් මේ ඇත්ත දැනගත්තනම් දැකගත්තනම් අපට හම්බ වෙනවා සොයාගෙන යන්න පාරක්. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕන. මෙතනින් තමයි ආරම්භ කරන්න ඕන. එතකොටයි අපට අපේ නුවණ මට්ටමින් මේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ඒක කොහොමද හඳුනගන්නේ? අපි නැවත කන්නාඩිය ළඟට යමු. කන්නාඩිය ළඟට යනකොට ඒ පෙනෙන දේ අරඹයා අපට සුභ සංකල්පය හෝ අසුභ සංකල්පය. අනේ මගේ මූණ දැන් හරි ලස්සනයි, මූණ කොණ්ඩේ ලස්සනයි කියලා හෝ ඇඟ ලස්සනයි කියලා හෝ දැන් අවලස්සනයි, විරූපේ මහලු වෙලා කියලා හෝ යම් මිහිරි හෝ අමිහිරි යම් සංකල්පනාවක් හටගන්න පුළුවන්.
දැන් මෙන්න මේ බඳු සංකල්පනාවන් හටගත්තේ කුමක් නිසාද, කුමක් ඇසුරු කරගෙනද කියලා බලන්න. රූපය නිසා, රූපය ඇතිකල්ලි රූපයට පිවිස මේ හොඳයි, ලස්සනයි, සුබයි, සැපයි කියන අදහසත් අවලක්ෂණයි, විරූපී කැතයි කියන අදහසත් දෙකම උපන්නේ රූපය නිසාම, රූපය ඇතිකල්ලිම රූපයටම පිවිස. දැන් පෙනෙන්නේ යමක්ද, පෙනෙන දේ මේ හේතු නිසා කියලා දැක්කේ නැහැ. පෙනෙන දේ රූපයයි, පෙනෙන දේ කයයි කියන අදහසට ඇවිල්ලාමයි ඒකේ ලස්සනයි අවලස්සනයි හෝ විරූපී ස්වරූපී කියන අදහස ආවේ. එහෙනම් දැන් අපි පෙනෙන දේ තුළ රැවටුනේ කුමකටද? පෙනෙන දේ ඇත්ත නොදකිමින් සන්නාවෙන් සුභ වශයෙන් බැලුවේ ගත්තේ කුමක්ද? කණ්ණාඩිය ළඟදී කය නේද? රූපේ දිහාවට නේද අවධානය යොමු වුනේ? එහෙනම් සුභ සංකල්පය උපන්නේ කොතනද? රූපය ඇසුරු කරගෙන. එහෙමනම් ඔන්න දැන් අපට තියෙනවා මේ පෙනෙන ඡායාවෙදිත් රැවටෙන්නේ, පෙනෙන්නේ රූපයයි කියලා. එතකොට රූපයට ඇල්ම තියෙන්නේ ඇයි? රූපයට මේ තරම් බැල්ම හෙලන්නේ? රූපේ බැඳෙන්නේ, රූපේ බැඳෙන්නේ ඇයි? රූපය හොඳයි, සැපයි, සුබයි, ලස්සනයි කියන අදහස නිසා. බුදුරජාණන් වහන්සේ අපට මිදිය යුතු, දුරු විය යුතු, දුරු කළ යුතු සංකල්ප හතරක්, වැරදි පිළිගැනීම් හතරක්, වැරදි විපල්යාස වරදවා ගැනීම් හතරක් පෙන්නවා. මොනවද සතර විපල්යාස? නিত্য, සුඛ, ආත්ම, සුභ. නিত্য, සුඛ, ආත්ම, සුභ මේ හතර තමයි සතර විපල්යාස කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් පැනෙව්වේයි. සතර සතිපට්ඨානයක් පැනෙව්වේයි. මෙන්න මේ සතර විපල්යාස දුරු කරන්නේ. මේ සතර විපල්යාස දුරු වෙනකොට අපට ඇත්ත හම්බ වෙනව. මොනකක්ද ඇත්ත? වර්ධවා ගැනීම වලින් මිදෙනකොට අපට හරි දේ හම්බ වෙනවා. මොකද හරි දේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. එතකොට අපි සුභයි කියන සංකල්පය වැරදි, අසුභයි කියන දෙයයි ඇත්ත. දැන් අපිට අසුභ දෙයෙහි තමයි සුභ සංකල්පය ඇති වෙලා තියෙන්නේ. දැන් අපි ලස්සනයි, හොඳයි, සැපයි, ප්‍රණීතයි, සියුමැලි කියලා ලෝකේ දකින යම් රූපයක් අපි විමර්ශනය කරලා බෙදලා වෙන් කරලා බැලුවොත් අපිට මොනවද හම් වෙන්නේ? සුභ වූ, ලස්සන වූ, මිහිරි වූ, ප්‍රණීත වූ, හොඳයි සපයි කියන්නේ එකක්වත් හම්බෙන්නේ නැහැ. මොනවද හම් වෙන්නේ? කෙලසෙම්, සොතු, මල මුත්‍ර, ලේ සරව, කබ කඳුළු, කෙස් ලොම් නියදත්, සම්මස්නහර, ඇටයට මිදුළු, වකු ගඩු, අක්මා, දලබු, පෙනාලු. මේවනේ හම්බ වෙන්නේ. එතකොට මේවා තමයි ඇත්ත. දැන් අපිට ඇත්ත ඇති සැටියේ මේ රූපය දිහා බැලුවොත් තියෙන්නේ මේ කෙස්ලොම් නියදත් සම්මත් නාර ඇට ඇට මෙදුළු අකුගඩු ආත්මා දලබු කනාලු ලේ සරව සෙම්සොතු මලමුත්‍ර මේ ආදී දෙන්නේ. නමුත් අපට අසුභ බව එහෙන් පිටින්ම වැහිලා දකිනකොටම සුභයි හොඳයි ඒකනම් ලස්සනයි ඒ කොණ්ඩේ හරි ලස්සනයි ඒ මූණ හරි ලස්සනයි ඒ ඇස් දෙක හරි ලස්සනයි ඒ ඇඟ හරි ලස්සනයි ඔක්කොම ලස්සනයි කියලා තමයි තේරෙන්නේ. එතකොට අපි ලස්සනයි කියලා දකින දේහි ඇත්ත මොකක්ද? විමසලා බැලුවොත් තියෙන අසුභ බවමයි. එතකොට ඇත්ත කුමක්ද? අසුභ බව. නමුත් අපි ඒ අසුභ බව ඒ ඇත්ත වහගෙන සුභ දෙයක් හැටියට එහෙනම් ඒක වැරදි විපල්යාසයක්. වැරදි පිළිගැනීමක්, වැරදි තීරණයක්. දැන් අපි ඉන්නේ වැරදි තීරණේ, වැරදි පිළිගැනීම. දැන් මෙන්න මේ වැරදි පිළිගැනීම දුරු වෙන්න ඕන, දුරු කරන්න ඕන. මේ වැරදි පිළිගැනීම වැරදි විපල්යාසයෙන් මිදලා හරි තැනට එන්න තමයි කායානුපස්සනාව පනවලා තියෙන්නේ. කායානුපස්සනාව වඩනකොට මේ සුභයි කියන සංකල්පය දුරු වෙලා ඇත්ත අසුභයි කියන යථාර්ථය හෙළි වෙනවා. ඊළඟට අපි ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්නවා යම. සැප වේදනාව සැපයි. හොඳයි. හට ගැනීමම සැපයි. දුක් වේදනාව නැති වෙනකොට සැපයි. අපි මේ ලෝකේ හැම දෙයක්ම සැපයි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙත් සැපයි කියන දේ ඇත්ත දුකයි. ලෝකයේ තියෙන සැබෑව අපි සොයාගෙන ගියොත්, පරිේෂණය කළොත්, විමර්ශනය කළොත් අපිට හම්බ වෙන ඇත්ත යථාර්ථය තමයි දුක. එහෙත් අපි මේ දුක කියන ධර්මතාවයේ වසාගෙන වැරදි පිළිගැනීමක් අරගෙන තියෙන සැපයි කියලා. වැරදි පිළිගැනීමක් අරගෙන තියෙනවා සැපයි කියලා. අන්න සැපයි කියන වැරදි විපල්යාසයෙන් මිදිලා සැබෑ යථාර්ථයේ දුකයි කියන ඇත්ත පෙන්නන වැඩපිළිවෙල තමයි වේදනානුපස්සනාව. ඊළඟට චිත්තානුපස්සනාවක් වෙනවා. චිත්තානුපස්සනාවක් තියෙනවා, ධම්මානුපස්සනාවක් තියෙනවා. මේ අනුපස්සනා දෙකිනුත් ආත්ම කියන සංකල්පය, නිත්‍යයි කියන සංකල්පය වැරදි